ගරු දයාශ්‍රී ජයසේකර මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 11ක් කාලයක් ලැබෙනවා.
මම සුති. මම දවසේ සාකච්ඡා කරමින් පවතින කාරණේ ගැන වැඩි කතා කරන්නේ නැහැ. මොකද ඒ ගැන ඇති වෙන්නේ දැන් කතා කරලා තියෙන නිසා. ඒ වගේම මම කියන්න කැමතියි අපේ ගරු මන්ත්‍රීතුමා කරුණු ගණනාවක් කතා කරා. දැන් මේ හැම කෙනාම කතා කරපුවාම ගරු මන්ත්‍රීමේනි කියන්න කතාවක් තමයි මේ විපක්ෂේ කවුරුත් නැහැ, ඒගොල්ලෝ යනවා කතා කරලා. ඔව් යනවා. මොකද හේතුව තව පල්ලෙහා. මොකද මේක ගියහම මේ ප්‍රවෘත්ති වලට නැත්තම් මේ මේවා මේ වුණාම හොඳ නැහැ. මොකද මේ පසන් සමසිංහ මැතිතුම දැන් අවුරුදු ගාණක් තිස්සේ පාර්ලිමේන්තේ ඉන්න කෙනෙක්. සාමාන්‍යයෙන් අපි තියෙන පල්ලෙහා තියෙන කමිටි රූම්ස් වලට යනවා. ඒ වගේ දැන් කමිටි රූම්ස් හතරක් පහක් මේ වෙලාවේ වැඩ. ඔබතුමාලා කට්ටියත් නැහැ, අපේ කට්ටියත් නැහැ. ඒ නිසා මේ කතාව කියන්න එපා. මොකද හේතුව දැන් ඔබතුමාලගේ ඉන්නේ හරියටම බලපුවාම 22යි. 159න් 22යි ඉන්නේ. ඔව්, මේ පැත්තෙත් එක්ක තමයි මම කියන්නේ. ඔහේ මේ දෙකම 137 දෙනෙක් ඔබතුමාලගේ නෑ ආණ්ඩුපක්ෂේ. ඉතින් මේව කියන්න එපා. මොකද හේතුව එහෙනම් ඔබතුමාලා පුරවගෙන ඉන්නකෝ 137 අපේ 66 නැතුව. හැබැයි 137ක් ඔබතුමාලගේ දැන් නෑ මේ පාර්ලිමේන්තුවේ. 22යි මේක ඇතුළේ ඉන්නේ. ගණන් කරලා බලන්න. තව එක්කෙනෙක් ඕනනම් දෙන්නෙක් එන්න ඇති. එතකොට තව අයියෙක් කෑගොත් තව ටිකක් ඒ තව එක්කෙනෙක් දෙන්නෙක්. ඒක තමයි වෙන්නේ. ඉතින් ඒ නිසා නෑ. මම කියන්නේ ඒකයි. මේක කරන්න එපා. මේ තව කමිටි රූම් සීනා. මොකද මිනිස්සු කල්පනා කරනවා මේ කිව්වෙන් පස්සේ මේ එක්කෙනෙක්වත් නෑ මේගොල්ලෝ ගෙවල් වලට ගිහිල්ලා ඉන්නේ. නෑ. මේ ඔබතුමාලා කට්ටියත් ඉන්න කමිටි වල අපේ කට්ටියත් කමිටි වල ඉන්නවා. ඒ නිසා මං හිතන්නේ කරුණා කරලා ඒක මේ මුළු පාර්ලිමේන්තුවටම හොදක් වෙන්න මේක කවදාවත් කියන්න එපා මේ කතාව. ඒ නිසා මම විශේෂයෙන්ම ඒක ඉල්ලනවා. ඒ වගේම දැන් අද මම කියන්න කැමති කරුණු කීපයක් මතක් කරන්න මේ වෙලාවක් ගන්නවා. විශේෂයෙන් දැන් අද 30 වෙනිදා ඉඳලා මේ පරාටේ නීතිය පිළිබඳව විශාල අර්බුදයක් රට ඇතුළේ ඇති වෙලා තිබෙනවා. මේක දැන් නැවත ක්‍රියාත්මක කිරීමේ තත්ත්වයක්. මේ කොරෝනා වසංගතයත් එක්ක ඒ වගේම පාස්කු ප්‍රහාරයත් එක්ක විශාල අර්බුදයක් රට ඇතුළේ ආවා. ඒ කර්මාන්ත ඇත්තටම විශේෂයෙන් මධ්‍ය පරිමාණ කර්මන්ත 10,1700ක් විතර තිබෙනවා. මේ ඒ කියන්නේ කර්මාන්ත කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත ගත්තොත් මේකෙන් ඇත්තටම 263,000ක් මේ වෙනකොට වැයිලා ගිහිලා තියෙනවා. මේ අය ඇත්තටම 108 විතර පොලියට ගත්ත එක මේ ඇති වුණ ආර්ථික අර්බුදයත් එක්ක 130කට විතර නැගලා තිබෙනවා. එකත් ඉඳා එක මේ ක්‍රියාදාමය ඇතුළ කවදක්වත් තමුන්නාන්සයටවත් අපිටවත් 108ට ගත්ත පොලියක් 130ට ගෙවා ගන්න බෑ. මොකද මේ ව්‍යාපාර වලට විශාල ආයෝජනයක් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ ආයෝජනය කරපු අය විශාල අර්බුදයකට දැන් ලක් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ආයතන 21,000ක් විතර දැන් ව්‍යාපාරිකයෝ මේකට ගොදුරු වෙලා තිබෙනවා. දවසට 120 ගානේ විතර මේ ඔක්කොම වෙහි වෙහි යන දැනකට දැන් තල්ලු වෙලා තියෙනවා. පරාඩේ නීතිය ක්‍රියාත්මක කරනවා, උත්පත් කරගන්නවා මේ ක්‍රියාදාමයත් එක්ක. ඒ අනුව ඇත්තටම දැන්ටමත් 115ක විතර මේ ආයතනවල රැකිරක්ෂා අහිමි වෙලා තියෙනවා. මේ අහිමි වෙලා තිබෙන රැකිරක්ෂා ප්‍රමාණය වළක්වගෙන මේවා යන්තම් ගොඩ එන්න පුළුවන් වැඩපිළිවෙළක් ගැන තමයි අපි ආණ්ඩුවට දිගින් දිගටම කතා කරන්නේ. මේ ආණ්ඩුව අපි දන්නවා පෞගිය කාලේ තිබුණ ක්‍රියාදාමයන් වලදී මේ විපක්ෂයට පොය සියලු දෙනාම මේක රයින් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුවට අපි කිව්වා. අපි දිගටම කිව්වා මේ පරාඩේ නීතිය යම් ප්‍රමාණයකට නවත්තලා මේ අය ටිකක් ගොඩ එන්න හුස්මක් ගන්න ඉඩ දෙන්න කියලා. හැබැයි ඒ ක්‍රියාත්මකුනේ නැහැ. ඊට පස්සේ මේ ආණ්ඩුව ඇවිල්ලා ක්‍රියාත්මක කරා. හැබැයි දැන් ආපහු විශාල අර්බුදයක් ඇතිවෙමින් තිබෙනවා. ඉතින් ඒ නිසා මේ ක්‍රියාදාමය තුළ මේ රැකිය අහිමිීමේ ප්‍රමාණය 105 ඉඳලා 25 28 දක්වා වැඩි වෙන්න තියෙන ඉඩකඩ වැඩි. මෙයා ඉල්ලන්නේ මොකද්ද? මෙයා ඉල්ලන්නේ එකම කාරණේ තමයි ගෙවන්න තියෙන මුදලට ගෙවිය යුතු පොලිය එකතු කරලා සම්පූර්ණ ගාන තව ණයක් විදියට සාමාන්‍ය මේගොල්ලෝ දෙන්න තමයි වැඩපිළිවෙල සකස් කරලා තියෙන්නේ. මේ බැංකු ක්‍රියාත්මක කරන්නේ මේ ක්‍රියාදාමය. මේගොල්ලෝ එන්න කියලා කතා කරන්න කියනවා, එන්න කියනවා, කතා කරන්න කියනවා. හැබැයි ගෙවන්න කරන්නේ ගෙවන්න තියෙන මුදලට ගෙවිය යුතු පොලියත් එකතු කරලා සම්පූර්ණ ගාන තව ණයක් විදියට දෙනවා. ඒතර ඔහු තව ණයකාරයෙක් බවට පත් වෙනවා. එයා ඉල්ලන්නේ ඒක නෙමෙයි. ණය ටික සාමාන්‍ය විදියට ගෙවන්න දෙන්න. හැබැයි හිඟපොලිය ණයකවල අවසන් වුණාම නැවත ණයක් විදියට සකස් කරලා දෙන්න. එතකොට ඇත්තටම කර්මාන්තයක් දුවනෝ, අනිත් පැත්තෙන් රැකියාවත් ආරක්ෂා වෙනවා. ඒ වගේම ණය ගෙවන්න ගත්තෙන් පස්සේ මේ ක්‍රියාදාමයේ තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙනියන්න පුළුවන්. ඒ නිසා ඒ වගේම තව ඉල්ලීමක් ඒගොල්ලන්ගේ තිබුණා. නායකවන්න ගත්තෙන් පස්සේ ගෙවන වාරිකෙන් 108ක් 180ක් විතර මූලික ණය අඩු කරලා ඉතිරි 120 පොලිය ලෙස කපා ගන්න කියන ඉල්ලීම. ඉතින් මේ ක්‍රියාදාමයේ ඉදිරි කරන්න පුළුවන් වුණා නම් ඇත්ත වශයෙන්ම මේ කුඩා කර්මාන්ත කඩාවැටීමේ ක්‍රියාදාමය නතර කරන්න තිබුණා. මම දැක්ක අපේ චතුරංග අභිෂේක මැතිතුමා කිව්වා කරුණා ගණනාවක් ඉතාම වැදගත් කරුණු ගණනාවක් ඉදම මතු කෙරුවා. ඒ වගේම එතුමා කිව්වා මේ ඒගොල්ලෝ හිතුවයි කියලා අපි හිතුවයි කියලා ඒගොල්ලෝ ඇනගෙන ට්‍රැක් පැනලා විශාල අර්බුදයකට මේ ගියයි කියලා. නෑ ට්‍රැක් පයින් එක නෙමෙයි දැන් ට්‍රැක් පැනලා තියෙන ආණ්ඩුව අපි නෙමෙයි. තමුන්නාසලා ට්‍රැක් පැනලා තියෙන එකේ ප්‍රමාණය හිතා ගන්න බැරි තරම් ට්‍රැක් පැනලා තියෙන්නේ. දැන් ඩිජිටල් බද්ද 118ක් ගැහුවා. ආ වාහන වලට 200ක බද්දක් ගැහුවා. ඊළඟට ඔක්තෝබර් ඉඳලා S-VAT එක ඉවත් කරන්න වැඩපිළිවෙල සකස් කරගෙන යනවා. දැන් ලීසින් වලට 101යි 2යි බද්ද එකේ ඉඳලා 2 දක්වා බද්දක් ගැහුවා. තමුන්නාසලා ගැහුවේ. දැන් දේපළ බද්ද ගන්නවා 2027 දී දේපළ බද්දක් එනවා කියලා IMF එක කියන්නේ අපි නෙමෙයි. තමුන්නාසලා කිව්වෙත් නෑ. දැන් ට්‍රැක් පැනලා තියෙන අපිට නෙමෙයි තමුන්නාසලානේ කිව්වේ මේ රයින් වික්‍රමසිංහ ට්‍රැක් පැනලා ගහගෙන යනවා ඔක්කොම බදු ගන්නවා දවස ගන්න උදේ ඉඳන් රෑ වෙනකල් මේ බදු මිනිස්සු බෙල්ල මිරි කරලා තියෙන්නේ. අපි මේ බදු වලින් මිනිස්සු නිදාස් කරගන්න ඕනේ කියලා කිව්වේ. එතකොට IMF එක දැන් පෙට්‍රල් ඩීසල් වලට ගැහුවා. IMF එක අපි බලන් හිටියා මොකද මේ ගැහුවේ කියලා. මේ 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 ක්‍රියාදාමයේ ගැහුවා ඇත්තටම මම අහන්න කැමතියි. දැන් ස්පොට් ටෙන්ඩර්ස් ටෙන්ඩර්ස් ආපහු ගහනවා තමුන්නාසලා. අපිට හිතෙන්නේ ස්පොට් ටෙන්ඩර් එක ආයි වැඩේ පටන් අරන් වගේ කියලා. දැන් මොකද ගිය 7/1 වෙනිදා පෙටියට් සියෝන කියලා නැවක් ගෙනාවා. මේක ගෙනාවේ කොම්බිකාගෝ ක්‍රමේට ස්පොට් සිංගල් එකක් ගියාලා තියෙන්නේ. එතකොට මේ මේ මෙච්චර කාලයක් තිබුණ ටර්ම් ටෙන්ඩර්ස් එකකින් එක නැතුව යනවා දැන්. ආපහු තමුන්නාසලා තර සෙල්ලම් පටන් අරන් තියෙන්නේ. මොකද ප්‍රීමියම් එක වැඩි වෙනවා. හරි ස්පොට් ටෙන්ඩර්ස් තමුන්නාස දන්නවනේ. ඉතින් ඒ නිසා ස්පොට් ටෙන්ඩර් එක දැන් මේගොල්ලොත් වැඩි සෙල්ලම් පටන් අරන් තියෙන්නේ. මන් දන්නේ කවුද මේක කරලා තියෙන්නේ කියලා. එතකොට මේකේ මොකද වෙලා තියෙන්නේ? ඒකත් එක තමයි තමුන්නාසලා මේ රුපියල් 12කින් 15කින් ඩීසල් පෙට්‍රල් ඔක්කොම වැඩි කෙරුවේ. එතකොට ඊළඟට මම මේකයි කිව්වේ මේ මේ තෙල් සංස්ථාව තුල අද තව මම කියන්නම් කාරණා ගන්නවක් තිබෙනවා. තමුන්නාන්සලාගේ අධ්‍යක්ෂක මණ්ඩලවල සභාපති කී ඉඳලා පහුගිය කාලේ හොරු විදියට වැඩ කරපු මිනිස්සු තමයි අද ඒකේ ඉන්නේ. මම ඔප්පු කරලා පෙන්නන්න. එතකොට දැන් ඒගොල්ලොත් මේ සෙල්ලම් පටන් අරගෙන. එතකොට මේ ස්පොට් එක ගැහුවෙන් පස්සේ වුණ පාඩුව මකන්න තමයි තමුන්නාන්සලා ඩීසල් පෙට්‍රල් වල මිල වැඩි කරුවේ. නැත්තම් කොහොමද වෙන්නේ? ලෝක වෙළඳ පොලේ තමුන්නාසලමයි කියේ ලෝක වෙළඳ පොලේ තෙල් අඩු වෙනකොට තෙල් මිල අඩු කරන්නයි වැඩි වෙනකොට වැඩි කරන්නයි ආණ්ඩුවක් ඕනේ එහෙනම් සිය බලන්නොත් තිබුණාම ඇති කිව්වා. තමුන්නාසල කිව්වා අපි නෙමෙයි දැන් මොකද වෙලා තියෙන්නේ? ලෝක වෙළඳ පොලේ තෙල් මිල අඩු වෙනවා. අඩු වෙනකොට තමුන්නාසලමයි වැඩි කරනවා. හරි ඒකර ඒකට ආණ්ඩුවක් ඕනේ නැහැ තමුන්නාසල. ඒකයි මම කිව්වේ මේ ට්‍රැක් පැනීමේ ප්‍රමාණය. ඊළඟට ඉතින් දැන් ඊළඟට බලන්න අතුරු භෝග ආනේනි කරන දැන් සාමාන්‍ය තියෙන මුංගට දැන් මේ ටිකේ මුංගට පවා තමුන්නාසලා ආනෙනේ කරන්න කියලා දාලා තියෙනවා. මම පෙන්නන්නම් ගණන් හිලව් එක්කම. ඊළඟට විදුලිය 118කින් තමුන්නාසලා වැඩි කරා. ඒ වගේම මේ ක්‍රියාවලිය දැන් එකම මම කිව්වේ දැන් අර මේ මේ අවුරුද්ද තමයි මේ අප්‍රේල් මාසය තමයි පළවෙනි වතාවට ලංකා ඉතිහාසයේ ලුණු නැතුව කිරිබත් කාපු අවුරුද්ද. ඔව් කිරිබත් ගන්න ලුණු ටිකක් තිබුණේ නැහැ. මම ලුණු ගැන කතා කරන්නේ නැහැ. ලුණු ගැන කතා කරන්නේ නැහැ. ඔබතුමා තමයි මේ 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 මාෆියාවට විරුද්ධව වැඩියෙන්ම කතා කරපු කෙනා. තමුන්නාසේ මට මාන්තායි සෝල්ට් එකේ. දැන් හරියට හොයලා බලන්න මොකද සිද්ධ වෙලා තියෙන්නේ? කුරුණෑගල සම්පකාරේ ඒක සම්පකාර සමිතිය මේකට සම්බන්ධ වෙලා
තියෙනවා. තව විනාඩි දෙකක් කාලයක් තියෙන්නේ.
පුත්තලමේ තව සම්පකාර සමිති සම්බන්ධ වෙලා තියෙනවා. ඒ ඇයිද අද අධ්‍යක්ෂක මණ්ඩලයේ බලයක් නැහැ මත්තුමා. ඔබතුමා කල්පනා කළොත් ඔබතුමා ඇඩතේ ඉන්නේ සම්පකාර අමාත්‍යයක. ගිල බලලා චෙක් කරලා බලන්න කොහොමද මේ මාන්තයි සෝල්ට් එකේ එක්කෙනෙක් දෙන්නෙක් විතරක් ඉඳගෙන මේක හැන්ඩල් කරන්නේ. මේ එක අධ්‍යක්ෂක මණ්ඩලේ දෙන්නෙක් දාලා තියෙනවා පොය රයිගම් එකෙන් කට්ටිය. හැබැයි ඒකයි තමයි අද මේ මාන්තයි සෝල්ට් එකේ සම්පූර්ණ බලය පාවිච්චි කරන්නේ. ඒ නිසා රුපියල් 90ට ගෙනල්ලා 120 දෙන්න තියෙන ඒවා මම දන්නේ කොහේ 120 තියෙනවද කියලා ගමේ කඩේ බලපුවා රුපියල් 300 මාඩ විකුණනවා. ඒකයි තියෙන ප්‍රශ්නේ. අපි ඒකට වැඩපිළිවෙල සකස් කරන්නේ. ඒ වගේම විශේෂයෙන් මම කියන්න කැමති දැන් මේ වගේම අනික් කාර්යය තමයි දැන් මම අර කිව්වනේ තෙල් සංස්ථාවේ වැඩි තෙල් සංස්ථාවේ මේ සැප් පරිගණක පද්ධතිය සම්බන්ධව කමිටු අපත් කරන්න කියලා මම මේක පාර්ලිමේන්තුවේ මතු කෙරුවාම ඒ කාලේ කාංචන විජේසේකර මහත්තයා ගිහලා දැම්මා CID පැමිණිලා. CID පැමිණිලා දාලා මේක විභාග කරන්න කියලා වැඩපිළිවෙල සකස් කෙරුවා. දැන් මේ විභාග කරන්න කියලා වැඩපිළිවෙල සකස් කරපුවාම මේකට විමර්ශන වාර්තාවක් එනවා. මේ විමර්ශන වාර්තාවේ තියෙනවා සැප්පරිගණක පද්ධතිය සේල්ස් ඇන්ඩ් ඩිස්ට්‍රිබියුෂන් මොඩල් දත්ත සහ බැකප් පද්ධතියේ දත්ත පද නම එකම ඉන්වොයිස් සංඛ්‍යාවක් යටතේ ඉන්වොයිස් පත් දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් මුද්‍රණය කර තිබේ දැන පරීක්ෂා කරන බාන තමයි මේක කරේ. හැබැයි මේකේ හදපු එකේ there is no backup back and byte job description. එතකොට මේකේ වැඩපිළිවෙල හදලා තිබුණේ නැහැ. මේ බැකප් පද්ධතිය මේකේ නැහැ. මේක මේ ක්‍රියාදාම ඉදිරියට යනකොට අපි දිගින් දිගටම දැක්කා මේ ක්‍රියාදාමය තුල මේකට හදන මේ වැඩපිළිවෙල තුල KPMG එකට තමයි මේක බාර දෙන්නේ. මේ වෝහාරික විගණනය කරන්න වෝහාරික විගණනය කරන වැඩපිළිවෙල තුල
මන්ත්‍රීතුමා ඔබගේ කාලය අවසන්
එක විනාඩියක් තව දෙන්න මම කියන්න කැමතියි
30ක් දෙන්න පුළුවන්.
ඔව් එතකොට මේ ටෙන්ඩර් ප්‍රදානය දෙන්න වැඩපිළිවෙල යනකොට මොකද්ද වෙන්නේ මේකේ දාන ස්කෝප් එකට තොග පිළිබඳව නැහැ. තොග පිළිබඳව තියෙන සටහන අයින්කල්. තොග පිළිබඳව නැතුව කොහොමද සැප්පරිගණකපත්ති මෙහෙම වංචාවක් වෙනවා කියලා තීරණය කරන්නේ? හැබැයි ඒක අයින් කළා තිබුණා. එතකොට ඒකත් අයින් කළා තමයි මේ ක්‍රියාදාමය ගෙනිච්චේ. අවසානයේ මම කියන්නම් තමුන්නාංශය. මේ 2002 වර්ෂයේ CRN පත් සඳහා රීඩිලිවරි ඉන්වොයිස් පත් සකස් කිරීම සම්බන්ධ වෙළඳ මහත්මයාට එවනවා. මුත්‍රාජ වෙල එතුමා එවනවා පර්යන්ත කළමනාකාර මගින් කර්මනාකාරා බෙදහැරීම් කාර්යාලය කොළොන්නාව. දැන් ඒ කාලේ මුතුරාජ වල ක්‍රියාකරුවන් කළමනාකරු කවුද? රාජගුරු. රාජගුරු මහත්තය ඔබතුමාලගේ සභාපතිතුමා. හේමන්ත කුමාර මහත්තයා ඒකට ක්‍රියාකාරකම් කළමනාකරු තොග චලනා තොග නිෂ්පාදනයේ කොළොන්නාව. දැන් අධ්‍යක්ෂක. ඊළඟට මහේන්ද්‍ර ගරුසිංහ නියෝජ්‍ය සාමාජිකාරී වාණිජ තෙල් සංස්ථාවේ තාක්ෂණික අගමින් කමිටුවේ සභාපති තෙල් මිලදී ගැනීම. අද CPC ගේ අධ්‍යක්ෂක. මේ අය තමයි අද දැන් මොකද වෙලා තියෙන්නේ මම තෝම කියන්න. එක විනාඩියක් මට දෙන්න.
කාලය අවසන්.
දැන් අද මම ඔබතුමිට මේක අර විනාඩියකින් ඉවර කරනවා. 11 June 2025 මොකද කියන්නේ? Board paper on releasing employees from the liabilities related to forensic audit එකෙන් වර්ධිකාරය වුණ කට්ටිය ඉවත් කරන්න කියලා තමයි දැන් මේ බෝඩ් පේපර් එක දාන්නේ. ඒ නිසා මම කියනවා කරුණාකරලා මේක ගැන අපි තව කතා කරන්නම්. ඒ නිසා මට ඔබතුමේ වෙලාව ලබා දීම පිළිබඳව මගේ ස්තුතිය උදකරින් මගේ වචන